තව ප්‍රශ්නයක්. භවයන්හි උප්පත්තිය ලබන සත්වයන් ගති ලක්ෂණ අනුව භව ජාති උපත ලැබුවත් මිනිසත් භව ලබා ඇතැම් අය පුරුෂත් නොවන ස්ත්‍රීත් නොවන අය ලෙස උපත ලබයි. ස්ත්‍රී ලෙස හැසිරීම කරති. පිරිමි ඇසුරට ලොල්ව කටයුතු කරයි. මෙසේ කුමන කර්ම ඵලයක්ද විඥානය සංඛාරයේ කෙලෙස හටගෙන උපත ලබන්නේ දැයි පහදලා දෙන්න කියලා මේ කියන්නේ. මේ සංඛාරයන්ගෙන් උපත ලබනවා කියනකොට දකින්නා මෙහෙම දෙයක්. මේ සංඛාර ප්‍රියමනාපයට විතරක් නෙමෙයි උපත එන්නේ. ප්‍රියමනාප වෙනවා හේතුවට, ඵලයට නෙමෙයි. හේතුවට ප්‍රියනම් හේතුවට අනුකූල ඵලයක් ලැබෙනවා. මේ සංඛාරේ ගොඩනගෙනවට යම් කිසි කෙනෙක් මෙහෙම දෙයක් කරනවා. ওই සමහර යන්ත්‍ර මන්ත්‍ර කාර්යෝ කරන දේවල් තියෙනවා. පුරුෂයා පණ්ඩකේ කරනවා. මේ එක්තරා යන්ත්‍ර මන්ත්‍රකාරින්ගේ එක්තරා ක්‍රමයක්. හොඳට විවාහ ජීවිතයක් ගත කරන දෙන්නේ දැක්කහම ඊර්ෂ්‍යාවට මොකද කරන්නේ? හදන මන්ත්‍රල තියෙනවා. පුරුෂයා අප්‍රාණික පුද්ගලයෙක් කරනවා, පණ්ඩකේ කරනවා. එක්කෝ කට්ටාණියක් හොයාගෙන ගිහිලා ওই જાතිය පොරණේ හෙවුට කියලා මෙන්න මෙහෙමට වැඩක් කරලා දියන් උඹට මෙච්චර දෙන්න. මට වරා ඉන්න බෑ බං, අහවල් ලෙවුන් දෙන්න ගැහැටි. මහා ලෝකකම උඩ හොඳ වැඩක් කරන්න මට මේ බැන්නා මෙහෙම කළා. පෞල් ජීටි හදා කපල් කරන්න කියලා ගිහිලා ওই જાතියව කරන්න. ඉතින් මොනවා කරන්න? මදල අමනුෂ්‍යයෝ ඉන්නවා. ඒක හරි ගැඹුරු පැත්තක්. උන් ගිහිලා ලිංග ගිල ගන්නවා. මේ හැබැයි ওই ටික නැහැ. බහු බෞද්ධ පොත්වල හොයන්න. ඔවා හේතු දකින්න හිඳයි කියන්නේ. එහෙම ක්‍රමවේදයක් තියෙන මේ අමනුෂ්‍යයන්ගේ. අන්නේ ජාතිය මදන අමනුෂ්‍යව බඳිනවා පිරිමින්ට බැන්දොත්, පිරිමියාගේ ලිංගුව ගිල ගන්නවා උන්ගේ ලෝකේ ඉඳගෙන. යා පණ්ඩකෙක් වාගේ ක්‍රියාත්මක වෙනවා. ස්ත්‍රීන්ට බැඳෙනවා. විවිධාකාර අසනී වෙනවා. ඔය කළු කුමාර දිට්ඨියලා මෙයා කියනවා. ඊට පස්සේ පිරිමි පේන්නත් බෑ. ඊට පස්සේ පිරිමි එපා වෙනවා. මොකද අර ශක්තිය ඔවුන්ගේ තියෙන ශක්තිය ඔක්කොම අමනුෂ්‍යය ඇදලා ගන්නවා. ඊට පස්සේ වැහැරිලා යනවා ශරීරය. දැන් මේ වැදි සිද්ධ කරන අපරාධීන කය කරන කර්ම විපාක වශයෙන් ওই જાතිය කරෝපේ කාට ඉත්‍රිත්න වන පුරුසාත්න වන ෆණ්ඩකේ වෙලා උපදින විපාකයක් එනවා. මොකෙන්ද ආවේ? කර්මයට අනුකූලවමයි. උන් කළ පාප කර්මයට අනුකූලව තමයි විපාකේ ආවේ. අන්න විපාකේ නැහැටි. ওই જાතියකේ උපන්නට පස්සේ ඌට සිද්ධ වෙන කවද හරි මහා ආසානියකින් කාලේ ගිවන උපතේ පටන් මැරෙනකන් තරුණ කාලේ අන්තිම ආසානිය ගිවන්න පටන් ගන්න වෙනවා. මොනවා කරන්නද? ආස්වාදී වෙනවා. ලිංගේන්ද්‍රියක් නැහැ. මොන පැත්තේ ඉවෝ? එදෙමුන් ඇඹරි ඇවරි මුණ්ඩ කරන් තියෙන ඔක්කොම විකෘති කරගෙන තවත් අපාගත ඉන්න වැඩ කරගන්නවා. මහා භයානකයි ඉති. එතන පටන්ගෙන මොකද? අනුන් අමාරුවේ දාලා හැබැයි ලැබෙන විපාකින්වත් උන්ට බේරිල්ලක් නෙමෙයි හම්බෙන්නේ. ඒ විපාකේ ඇසුරු කරන්න ගියා තවත් පාප විපාකයක් කරගන්නවා. ඊටත් අන්ත එකක්. කරගෙන ඉවිලා උන් ලිංගය නැතුව නෙමෙයි ඊට පස්සේ උපදින්න හම්බෙන්නේ අර ගිනි අපායක උඩ ඉඳන් පල්ලෙහාට පූජන කපන කොටන වැයෙන් රහින පෙති ගහන පසපැත උසල හිටලා ලෝදියාවක් කරන මෙන්න මේ જાතිය අපහායන් තියෙනවා. කොච්චර කාලයක් අවුරුදු කෝටි කීයක් ඔයාව දුක් විඳින වෙයිද දන්නේ? අර කරමු කර්මයේ විපාක වශයෙන් ඒ වටම වද දෙන්න ඒවැය ඉන්නවා. ඒ කර්ම විවේකේ ඉවෙනකම් ඌ එකෙන් මැරෙන්නේ කර්ම කයක් අරගෙන කර්මජ කයකින් ඉපදිලා අරුන්ට ගෝචරෙලා අර අපායල් මේ જાතිය විවිධාකාර කම්කටොළු දුක් විඳින සිද්ධ වෙනවා. දුක් දෙනවා. පේන්නේ නැති නිසා මිනිස්සු ඔතනමසක වෙනවා. දකින්න නැති නිසා මොන බොරුද ඔය කොහෙද හොමියා තියෙන කියලා අර කුණු වැඩ කරගන්නවා. නමුත් අන්තිවල සිද්ධ වෙන්නේ නැහැ. ගිහින් විදිනකොට ඒ දන්නේ නැහැ මොකද මේ වුණේ කියලා. අවිද්‍යාවෙන් මුලාවෙන් වැහිලා. මෙන්න මෙහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් මේවා මාතෘකා වශයෙන් ටික ටික දැනගන්න බුද්ධහමී පෙන්ලා තියෙනවා. ඕවා විග්‍රහ කරලා තියන්නේ මේ බුද්ධහම තියෙන්නේ පොඩ්ඩක් දැනුම් දීලා ඔකේ හරිය දැනගන්න. ඉතින් දිවස් පහළ වුණා නම් ශ්‍රාවක ඥානියක් අතියේ පහළ වුණාම ඔය පොඩ්ඩක් පෙන්ලා දුනාම හොඳටම ඇති ශ්‍රාවකයන් වහන්සේලා විග්‍රහ කරලා දෙනවා. ඔය ඇතැන් තත්ත්ව මොනවද කියලා. ඔකේ බුදුරයන් වහන්සේ සියල්ල විග්‍රහ කරන්න දෙන්නේ දෙයක් නැහැ. මූල ධර්මයේ සමහරවල් මාතෘකා වශයෙන් දෙනවා. ඒ මාතෘකා පොඩ්ඩක් අහන්න ඇති ශ්‍රාවක ඥානිය තියෙන ශ්‍රාවකයන්ට ඔක තේරුම් ගන්න. තේරුම් ගන්න දේශනා කරන උන්වහන්සේලා විවිධාකාරයෙන් උදාහරණ උපමා දීලා විග්‍රහ කරලා දෙනවා. ඒ ක්‍රමය. ඉතින් බුදුරන් වහන්සේ ලෝකේ පහළුණේ ශ්‍රාවක ගෝචර නොවන හරියක් ඇද්ද? ඒ ටික විග්‍රහ කරලා දෙන්න මිස ශ්‍රාවකින්ට දේශනා කරන්න පුළුවන් මට්ටම තව තවත් දේශනා කළ කාලික වන්ද නිමි. ඒකයි ඒවා බොහොම අඩු. අපාය ගැන ඉතරම් මට්ටමක් විග්‍රහයන් තියෙනවා. යම දූත සූත්‍ර ආදි වශයෙන් සූත්‍රවල පැහැදිලිව තියෙනවා. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවලින් පෙන්ලා තියෙන යොමු කරලා බලාගුහම දිවස් හැදියට පේනවා සිද්ධ වෙන ආකාර. ඇඟ හිරි වැටෙනවා. අයියෝ මේකද ලෝකේ කියන්නේ? මේකද ස්වභාවය? මේකද ලෝක සත්‍යය දන්නේ නැතිකමට නෑ මේ පාප කර්ම කරලා මේ මේ ක්‍රමෙ නේද යන්නේ? මේ ක්‍රමෙ නේද මේ දුක් විඳින කියලා. ඒ දිවස් වල පේනකොට එයාට මහා කම්පනයක් ඇතිනම් මොනවා කරන්නද? ලෝක සත්‍යය අවිද්‍යාවෙන් ඉත්තේලා නීච වැඩ, පරිදි වැඩ කරලා මේ මේ තැඟොල්ල මේ දුකට වැටෙනවනේ කියලා දැකලා ඉතින් ලෝකයාට කියා දෙනවා. තේරුම් ගත්ත අය බොහොම ගෞරවයෙන් අහලා තේරුම් අරගෙන වැරදි මිදිලා හිටන් යහපත ලබා ගන්නවා. කවදා හරි එයාට දිවද්දයක් අහම එදා ඒ කිව්ව උන්වහන්සේලා කිව්ව එක සම්පූර්ණ ඇත්ත නේද කියලා සම්මුද දකින්නවා. එහෙමත් හැකියාවක් තියෙනවා. ඒක එක්කෙනෙකුට සීමා කළා නැහැ. මේක හරිය දෙවියන් වහන්සේ වූ පුත්‍රයා මමයි අනික් අය උඹලා වැසියෝ කියන්නේ එහෙම જાති එකක් නෙමෙයි. බුදු පියාණන් වහන්සේ ඕනම් මගේ තත්ත්වයටපත් වෙන්න නම් පෙරුම් පුරලා වරින්න ඇයිත් පුළුවන් උඹලට. නැන්න මේ කියන ඒවා දැනගන්න ඕන නම් ශ්‍රාවක ඥානයක් තියෙනවා දැන් නැතුවට. මෙන්න මේ මාර්ගය වඩපාලා මේ ඥානය පහළ වෙනවා. ඒතර උඹලට මේවා ඇත්ත කියලා දැනගත්තේ. අන්න එහෙම බුදුරන් වහන්සේ බොහෝම ලස්සන පෙන්ලා දුන්න තම තමන්ට යන්න පුළුවන් මගක් මේක. අරයා දුන්නා මෙයා දුන්නා කියලා බලසාලේ කෙනෙක් අරගෙන ඉන්න જાති එකක් නෙවෙයි. උපරිම තත්ත්වයේ මහා ඥානය පහළ කරන්න ඕන නම් මං වාගේ පාරමී පුරලා විතේට තරල උඹලට ඒ දෙන්න පුළුවන්. ඕන කෙනෙක් ඉන්නවා. එහෙමත් පෙන්ලා දීලා තියෙනවා. ඉතින් මේ ලෝකේ කාටවත් බාර දීලා සර්ව බලතාරී එකම දෙවියෙකුට වාරේ එහෙම එකක් නෙමෙයි බුද්ධාම කියන්නේ. හේතුඵල ඇතුව හරියට විග්‍රහ කරලා පෙන්ලා තියෙනවා. ඉතින් ඒ නිසා තේරුම් ගන්න මේ මොනවා හරි යමක් කරනකොට තමන් කරන කර්මයේ විපාක වශයෙන් ඒවා එන හැටි. සමහර වෙලාවට කර්ම විපාක ප්‍රභේද තේරුම් ගන්න අමාරුයි මෙහෙම සියුම් තැන්වල. ආශාවෙන් බැඳිලා කරපු දේක විතරද ප්‍රතිඵල එන්නේ? එහෙනම් කොහොමද නපුංසකයෙක් ඉන්නේ කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. මොකද අපිට දකින්න ඉතර අත්දැකීම් තියෙන්නේ ඉත්‍රි ලක්ෂණයට මිනිසු එක්තරා කොටසක් ප්‍රිය කරනවා. පුරුෂ ලක්ෂණයට ප්‍රිය කරනවා. මේ දෙක මහා කරපු ලක්ෂණයට ප්‍රිය කරන්නේ කොහොමද නපුංසකයෙක් ඉන්නේ කියලා ප්‍රශ්නයක් එන්න දන්නේ නැතු. ඔය ප්‍රිය කරන දෙකම පහර ගහලා හිටන් පාපියක් කරපුවාම ඌට විපාක ස්කන්ධයක් වශයෙන් එනවා. ඔහුගේ විපාකිත විවාහයට ඔහු කැමති නැති වුණාට ඔහු හේතුවට කැමති. අන්ඩ එබඳු අක්‍රීයතාවයන් කරවන්න කැමති. සන්තෝෂ වෙන්න කැමති. පවුල් කඩක් කප්පල් කරලා ඉනහ වෙනවා සන්තෝෂ වෙනවා. වැඩේ හරියට හරි ගියා. මං කෙරුවා වැඩේ හරියට. වැඩේ හරියට හරියන්නේ පවුල දෙපැත්ත. එහෙවුට එකේ පෙන්වන්න බෑ. හිනහ වෙනවා. හැබැයි තමන් කරපු වැඩේ ප්‍රතිඵලයේ තමන්ට එනකොට මොකද එන්නේ? කර්ම විපාක වශයෙන් එනවා. උපනුපං අධ්‍යායක ඉත්‍රි පුරුෂ වශයෙන් සම්බන්ධයක් ලබන්නත් බෑ. හිතවත්කමක් ඇති වෙන්නත් බෑ. අසහනී දැවි දැවි තැවි තැවි විදලා උන් ඒකෙන් දැවෙන්න ගිහිලට ඊටතර පාප කර්මයක් කළා. ඊට යන්නේ මොකද? අපාගත වෙලා දුක් විඳින තැනට. ඒකේ දුක් විඳිනවා ගතියහ කරන්න බෑ. ආයිසරය සිද්ධ වෙන්නේ මොකද? අර නපුංසක වාගේ තැඟුල ඉපදිලා ආයිසරය දුක් විඳින එක කෙලවරක් නෑ. ගියොත් ගියා තමයි. ඒ තමයි බුදුරන් වහන්සේ දේශනා කළේ වරක් තිරිසන් බවට පත් වෙලා ගියා නම් ඉක්ම ගියා නම් එහෙම ඒ පුද්ගලයාට නැවත වාරයක් මිනිසත් බවක් ලබන්න කොච්චර අමාරු වෙනවද? හරියට ඊට අර විය දණ්ඩක් හේවත් ඇතුලේ මැද හිඳුරක් තියෙන හරකගේ කටට බඳින විය ගහක් ඔය විසි කරුවොත් එහෙම ඔක ගඟෙන් ගිහිලා මුහුදර ගිහිල්ලා එනකොට මුහුදේ කන කැස් බෑව කියලා කොරසක් ඉන්නවා. ඔව් මා වගේම පෙන්නන්න සියක් අවුරුද්දට හැරයක් ඔය කන කැස් බෑවේ කුඩට ඇදිලා ඔළුව දානකොට උඩ රුක්සනකොට මුහුදේ කොච්චර විශාල පරිසරයක්ද තියෙන්නේ. ඒ විලාවේදී අර විය දණ්ඩ අර හිල උඩට තිබිලා ඒකාසෙන් ඔළුව ආවොත් එහෙම අන්න එහෙම උඩ බලන්න පුළුවන් නම් මේන අවස්ථාවක් එනවනම් මිනිසත් බව ලබා ගන්න එක ඊටත් වඩා අමාරුයි අර සත්‍යයට පත් වෙන කෙනෙකුට. ඔකටම නෙමෙයි. වලා පාප කර්මයක් කරලා දුගතියේ ගිය කෙනෙකුට ඒ දුගතියේ පාප පොඩ්ඩක් එහාට ගියා නම් සැරයක් දෙකක් ආයේ ආපහු වෙන්න බෑ. මොකද හේතුව? ඒකේ එකිනෙකා දුබලයා ප්‍රබලයා කාගෙනයි ජීවත් වෙන්නේ. කවදාවත් ඒකේ සැනසුමක් දීලා සතුරු හිතකින් ජීවත් වෙන්න බෑ ඒ තිරිසන් උනාට පස්සේ. ඌ තව එකේ කාලා ජීවත් වෙනවා. ඌ කරන තරමක් කරගන්නේ පව්. ඌට බේරෙන්න ක්‍රමයක් නැහැ. ඌගේ ජීවිතේ අනාථ වෙලා තියෙන්නේ. ඌට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. තව එකේ මරණය කන්නේ නැතු. ඌ එහෙම දැනට වැටෙනවා. ඊට පස්සේ ඌ ඒ වගේම බයෙන් තැතිගැන්වෙන් ලොමු දැහැගැන්වෙන් ජීවත් වෙනා මිසක අනිකල ගෝචරේ නැහැ කවුනා. ඌට විනාක් කරගන්නවා කියන එහෙම චේතනාවකත් පහල කරන්න ක්‍රමයක් නැහැ. ඒ වැටෙහිම නැහැ. ඒ නිසා සැරයක් දෙකක් ඔබයි ගිහිලා හිටන් දුර්වල වුණාට පස්සේ ඒක එහෙන් ගියා ගියාම ආයසරයක් මේ කල්පාන්තරේ ඉවරනකම් ඌට තිරිසන් අපායෙන් ගොඩ එන්න බෑ. මොකද ඒකට හේතු පරිසරයක් ආයේ හැදෙන්නේ නැති නිසා. ලෝක විනාශයනට තමයි ආශ්‍රයයක් අවස්ථාවක් ලැබෙන්නේ අන්තාකල්ප 20ක් පැනනට පස්සේ. ඒ කියන්නේ පොඩි දොරක් නෙමෙයි අන්තාකල්ප 20ක් කියන්නේ. ඒ තරම් විශාල කාලාන්තරයක්. ඉතින් මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. ඒකයි කියන්නේ අන්නේ මේ වගේ අවස්ථාවන්පත් වෙවි විනාශයල යනවා මිසක් ආශ්‍රයය සුගතියේ ගියත් ලෝකේ ආරම්භිලා ලෝකේ විනාශයනට දෙමින් ගිහිල්ලා නම් ගියත් ආපහු ලෝකේ වට ගන්න කොට ඇවිදලා ඉස්තෙල්ලාම කුණු හිත හදාගෙන උන් ටිකමයි. ආයි වැඩි කාලයක් යන නිසා ඒක කල්පයක්වත් ජීවත් වෙන්න හම්බන්නේ නැහැ උන්ට සුගතියේ. තරයයි දෙකයි ආවි දුස්චරිතයක් කරලා ලෝකෙත් විනාශ කරලා ලෝකෙත් දුස්චරිත කරලා ආයි ගියා පායට. ආයි එන්න හැම වෙන්නේ ඒ කල්පෙදී නිකන් අන්තකල්ප 40ක් ඉදිරිය නිකන්. ඒ කියන්නේ ලෝකේ පවතින කාලෙත් ඉවර වෙලා ලෝකේ විනාශ වෙන අන්තකල්ප ඒ 40ක් 20ක් ඉවර වෙලා හිටන් අන්තකල්ප 40කට කිට්ටු කාලයක් ගියාට පස්සේ ලෝකේ විනාශ වුණා තමයි ආයි තුන මගක් පෑදීනේ ආයි උඩට යන්න. හැබැයි ගියාට එහෙ ඉඳ හැම වෙන්නේ නැහැ වැඩි කල්. ආයි ආපහු මොකද වෙන්නේ? අර ගති වරුද්ද එනවා සතර වරුද්ද. ඇයි ආය පාපියක් කරන ආය අපායට යන මොනතරම් අපහකට අනාති අධි සත්‍යෙ විදිහේ අවිද්‍යාවේ මහත. ඉතින් බෞද්ධ ධර්මයේ තේරුම් ගත කෙනෙක් කියන්නේ ලොකු වාසනාවක් සතුටක් ලබන්න කෙනෙක්. ඒ සතර අපායෙන් නිදහස් වුණා කියන්නේ. අනන්ත අප්‍රමාණ දුකකින් නිදහස් වුණා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සෝතාපන්න පුද්ගලයා නිදහස් වෙච්ච කෙලෙස්. නැත්නම් නිදහස් වෙච්ච දුෂ්චරිත පාපයන්ගෙන් කොච්චර තරම කියනවනම් මහ මුහුදේ ජලය නම් අතේ ඇඟිලි දෙකේ උස්සලා 갖ත දිය බිඳුවා තරම් ඇති. ඔහුට ඉතුරු වෙලා තියෙන කෙලෙස් අනික ඔක්කොම ඉවරයි. එහෙනම් ඒක වටිනාකම අසීමිතයි. මොකක්ද දැනගන්නේ? අනිත්‍ය කියන්නේ දුක්ඛ කියන්නේ අනාත්ත කියන්නේ මොකක්ද කියලා ලෝකෙට හැටි දැනගත්තා. අච්චරයි. ඕක හරියට තේරුම් ගත්තා නම් එයා උතනින් නිදහස් වුණා. මුළු ත්‍රිපිටකය කඩපාලම් කරන්න එහෙම ඕනේ නැහැ. සෝවාන් වෙන්න. පොඩි හරියකින් තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේවා ලෝකෙට අයිති දේවල්. ඔය ටික අහගෙන කහගෙන විදිහට තේරුම් අරගත්තට පස්සේ ඒ ලෝකෙට අයිති වෙන දේවල් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා මේ ටික තේරුම් ගියා නම් ඔහුට නවනක් පහළ වෙනවා. අනේ එහෙම ලෝකයේ ඇතුළ මොනවා පතන්නද? පහළුණා නුවන. එහෙනම් මොකද පහළුනේ? සෝතාපත්ති මාර්ග ඥානිය හෝ ඵල ඥානි. දෙකෙන් එකක් පහළ වෙලා තියෙන්නේ. එයා කවදාවත් හතර පාට යන්න හේතු නැහැ එතන වටා. සත්‍යය දැකලායි ඒ නිගමනේ ආවේ. ඉතින් ඔය පොඩ්ඩ ලබා දෙන්න තියෙන එක ඕක වහලා දාලා. මේ වෙනේන තර්කවාදවල පට්ටවල උස උස දඟලනවා මිස මේ වටිනා දහම නැතිලා ගියොත් එහෙම ආයි කවදා බුද්ධාන්තරය ගිහිලා පහළ වෙන්න ඕනේ? ඔය පොඩ්ඩ තේරුම් ගන්න හැකියාව ලැබෙන්න ඉත කම්බේ. තව එහෙම වෙනසිලා නැහැ. ඉතින් ඔක කොහොම හරි උත්සාහ කරන්න ඕනේ. අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේ ත්‍රිලක්ෂණේ තේරුම් ගන්න. ඉතින් මේක තේරුම් ගන්නට මෙහෙමයි විපාක වශයෙන් තමයි මේ සත්‍ය උදෙන්ටපත් වෙන්නේ. දැන් බල්ලෙක් වෙන්න කැමති නැහැ. එහෙනම් කොහොමදපත් වෙන්නේ? ඒ ප්‍රතිපලයටයි කැමති නැත්තේ. බලු හේතුවට කැමති. මේක කරු බලු වැඩ ගැහෙන. අපි කියනවා. තරහකාරීක් එනවා. බලයින මූ යන්නේ හවල් අඩි පාර දිගේ. දැන් හවස් වෙලා දැන් පාර පේන්නේ නැහැ. මූ දැන් එවට පිට බල බල දුවනවා ගෙදර යන්න. ඔකන්නේ හොඳ වැඩක් කරන්න ඕනේ. ගිහිලා ඉතින් හරියට අඩි පාරේ පහරලා හැංගිලා බලා ඉන්නවා. තැන් ඉතන දෙපළ කපිටර පහරලා. අරු වඩ පිට බලාගෙන ආ ඈ කියනවා. වලනකොට පාවගෙන ඕනවාද? අසුචි ගඳක ගහ එමේ පයගෙන අරු hina වෙනවා පැත්තකට. දැන් බල්ලා මොකද කරන්නේ? බලු ගතිය. අනේ බලු වැඩ. අදත් බල්ලාගේ වැඩේ මොකද්ද? කොච්චර කැලේ ඉඳලා සෙන්නේ කොහේ? පහරන්නේ ඇදිලා හරියට අඩි පාරේ. හොයලා වහන්නේ කොහෙද පහරන්නේ කියලා? වඩවිට බල්ලා බල්ලා මුත්‍රා කරන්නේ කොහේද? ඉව කර කර ගිහිලා මිනිස්සු ප්‍රියයි මනාපයිගෙන හැම එකටම විත්‍රා කරගෙන යනවා. ඔගේ ගතිය. හොඳ වෙලක් කවදාවත් හොඳයි කියන්නේ ඒක ජලා කියලා තමයි යන්නේ. හොඳ කෙනෙක්ගේ හොඳ ගුණයක් දැක්කොත් ඒකට නිග්‍රහ කරලා යනවා. අන්න බල්ලාගේ ගතිය. ඔවා බලු සංකාර කියන්නේ ඔවට. ඔවා කරන කරන එක ඒකට කැමති. එනම් බලු ජාතියේ කැමති නෑ බලු සංකාරයේ කැමති නම් බලු විඥානයේ සංකාරපත්‍ය විඥාන කැමතිුණත් නැත්තම් දැන් කරන්න දෙන්නේ බලු සංකාරයේ කැමතිුණා නම් සංකාරපත්‍ය විඥාන වෙන එක සිද්ධාන්තයක් ඒක තතයි අවිතතයි අනඤ්‍යතයි ඔක වෙනස් වෙන්නේ නැහැ කවදාවත් ඒක එසේමයි ඒක සත්‍යය සංකාරපත්‍ය විඥාන වෙනවා කියන එක එහෙනම් සංකාරපත්‍ය විඥාන කියන එක ඕක තතයි අවිතතයි ඕක එහෙම නෙවෙයි කියන්න බෑ කවදාවත් අතීත අනාගත වර්තමාන තුන් කාලේ කොහොම වයි අනන්‍යතාව අනිතාවයටපත් වෙන්නේ. එහෙනම් මෙන්න මේක පරිත්‍යාසමපන්න ක්‍රියාවලිය. එහෙනම් සංඛාරයේ කැමැති නම් ආයි කොච්චර කැමැති වුණත් බෑ ඉතුරු ටික ඔක්කොම යනවා. සංඛාරපත්‍ය විඥානං කියන එක එහෙමම සිද්ධ වෙනවා. ඒ විඥානයේ නාම රූපය වැහගන්නේ බලු නාම රූපමයි බලු වැඩමයි ඔක්කොම ඉන්නේ. ඒක වළක්වන්න බෑ. ඔව්. ඈ? බල්ලෙකුට දැන් බල්ලා මොහොතක් ගන්න කරන්නේ ඒකනේ. දැන් බුදුරයන් වහන්සේ එදා චෝදේය බ්‍රාහ්මණයා බුදුරයන් වහන්සේට බැනලා බල්ලෙක් කියලා උපන්නාට පස්සේ බල්ලා මොකද කළේ වලු පුරුද්දට. බල්ලා බුර බුරා උන්වහන්සේ ආපහු පයින් උන්වහන්සේ මොකද කියන්නේ? චෝදේය තෝ එදා පුරලා බල්ලෙක් වුණා. අද පුරලා තෝ අවිතියද යනවා. චේතනාව නැතුව කිසි සත්‍යයකට ක්‍රියාත්මක වෙන්න බෑ. මුඛූමියා ක්‍රියාත්මක කරලා යන්නේ චේතනාවේ. චේතනාව කියන්නේ ඉස්සෙල්ලා තෝරගන්න ඕනේ. අපි චේතනා කියලා හිතා ඉන්නේ යම් කිසි මම මේ බල්ලා මේ සතෙක් මරනවා කියන අදහස කියලා හිතා ඉන්නේ. චේතනාව කියන එක ගොඩනැගෙන්නේ යම් කිසි විදිහක හිතවිල්ලක් හිතනකොට. ඒ හිතන හිතවිල්ල ගොඩනගන්නේ චේතනාවෙන්. යම් කිසි ක්‍රියාවක් කරනකොට හිතලා ක්‍රියා කරනවා නම් ඒ ක්‍රියාව ගොඩනගන්නේ චේතනාව මුල් වෙලා. යම් කිසි කතාවක් කරව සද්දයක් කරනකොට සද්දය ගොඩනගන්නේ චේතනාව මුල් වෙලා. චේතනාවෙන් කරන්නේ ඕකයි. ඒතර මේ චේතනාවත් සමග සම්බන්ධ වෙලා කරන කටයුත්තේදී හිතවිල්ලක් ගොඩනැගිනවා, ක්‍රියාවක් ගොඩනැගිනවා, කතාවක් ගොඩනැගිනවා. මෙන්න මේකයි චේතනාවෙන් කරන්නේ. ඕවට කියනවා කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම, කර්ම තුනේ එකක් ගොඩනැගෙන එක. ඔය ගොඩනැගෙන කර්මීය අවිද්‍යාව සහගතන. අවිද්‍යාව සහගතව පටන් ගන්නකොටම ඔය කර්මියත් එක වැඳිලා ලෝභ, දේශ, මෝහ කියන මේ තුنين එකක් එකලා ගොඩ නැගුණොත් ඒකද කියනවා චේතනාව නෙමෙයි ඒ තියෙන්නේ. ලෝභ චෛතසිකයෙන් හෝ ද්වේෂ චෛතසිකයෙන් යම්කිසි අර ගොඩ නැගෙන චේතනාවෙන් ගොඩ නැගපු හිතවිල්ල ක්‍රියාව වදන. ලෝභ චෛතසිකයක එහෙම ආවොත් පාපය අසිද්ධ වෙනවා. ද්වේෂ චෛතසිකයත් එක්ක ආවොත් පාපය අසිද්ධ වෙනවා. දැන් බලලා පුරන්නේ කොහොමද? බොනකොට වෙනසක් නැද්ද? වෙන්නේ නැද්ද? තරහ නෙමෙයි දුක පුරන්නේ. බලලා තරහ ඉන්නේ නැද්ද? මනසාතියේ වදුට්ට එන වාසතිවා කරෝතිවා බල්ලත් කරනවා නේද? වදුට්ට මනස වලින් තරහා වුණා. දැන් බල්ලා කන් දෙක පස්සට ඇදගෙන ඇස් දෙක ඉරි දෙක රවාගෙන ඔරවාගෙන කට දත් විලිසාගෙන පයින්නේ කොච්චර තරහකින්ද? ඒ තරහා එනකොට බල්ලා හැදෙන හැටි. එන ඒතොර දැන් අපි දැනගන්නේ මේ චේතනා කියන අපි හිතා ඉන්නේ සත්ව මරණ චේතනාව, හොරකම් කරන චේතනාව කියලා. ඒ අදහසට මේ චේතනාව කියනවා කියලා. ඒ අදහස කියන එක දන්නේ නැතුව බුද්ධ හොරකම් කරනවා කියන එක හොරකම කියලා දන්නේ නැහැ. මොකද හොරකම කියලා අමුත්තා. දෘෂ්ටිගත වුණොත් ඒක දකින්නෙත් නෑ. යම් තලම දෘෂ්ටිගත වුණා නම් ඌට සතු මරනවා කියන එකක් එහෙම එකක් වැටෙන්නේ නෑ. දැන් සමහර රටවල මිනිස්සු ඉන්නවා සතු කොච්චර කෑ ගැහුවත් මොනවා කියලා ගානක් නෑ. පාන් කෑල්ල කපනවායි කප කපා කනවා. පුච්චල ගන්නවා. ඌට සතෙක් මරනවා බෙල්ල කපනවා කියන කිසිම ගානක් නැමේ. hina අය කතා කරන ගනොත් ඌ කෑ ගහද්දි ඕනිකක් කරද්දි අල්ලගෙන බෙල්ල කපලා කනවා. ඌ පුච්ච ගන්නවා. ඔක්කොම කර ගන්නවා. අපිට මහා කැක්කුමා. දැක්කහම මොන අපරාධයක්ද මේ hina ගන්න අපරාධයක්ද කියලා අපිට දැනුණාට ඌට දැනින්නේ නැහැ මේක. ඒ මනුස්සයෙක් වෙලත් ඔය තෙන්ට දෘෂ්ටිගත වෙච්ච මට ඔච්චර දැයින් නැන්නා. ඔය දෘෂ්ටියේ විපාකස්කන්ධයෙන් බලු කයක් කරලා බලු හිත කරන් උපන්නේ කර දැනෙයිද? නමුත් ඔය චේතනාව කිව්වේ මොකක්ද? චේතනාව කියන්නේ ඕක නෙවෙයි. යම්කිසි ක්‍රියාවක්, කතාවක්, හිතවිල්ලක් ගොඩනගන්නේ චේතනාවේ. ස්පර්ශ, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මානසිකාර කියන මේ චෛතසික 7 සර්වචිත්ත සාධාරණයි. ඔය චේතනාව රාතන් වහන්සේ ඉරන් නැගිනවා. එතන මේ නැගෙන එකෙන් කර්මයක් හට ගන්නවා. ඕක අවිද්‍යාව සහගත වුණාම කියනවා ලෝභ සහගත වුණා. ලෝභයත් එක්ක આવොත් කියනවා අවිද්‍යාව සහගතයි. අවිද්‍යාව බලවත් වෙනවා. මෝහ සහගත වෙනවා. අවිද්‍යාව බලවත් වෙනවා. ඉතින් ඒතර රාග බලවත් වෙනවා ලෝභ සහගත වුණාම. ඒතර ඒ තව චෛතසික. ඒ නිසා යම්කිසි ලෝභ හිතක් හටගන්නේ අර කියන හිතවිල්ලෙන් හටගන්න චේතනාවෙන් නෙවෙයි. ලෝභය කියන එක ලෝභ චේතනා කියලා ගත්තොත් ඒක යථාර්ථයෙන් වරද්දාගත්තා. ලෝභ චෛතසිකේ ලෝභය ඇති කරනවා. ద్వේස චෛතසිකේ ద్వේසය හට ගන්නනවා. චේතනා චෛතසිකේ හිත ගොඩ නගනවා. ගොඩ නගන කිතරයි ඒකින් කරන්නේ. දැන් හිතන්න මෙහෙම දෙයක්. වඩුවෙක් ඉන්නවා. වඩුවක් ගයක් හැදලා තියලා යන්න ගියා. ඔය ගේ හොරු කට්ටියක් ඇදින් පදිංචි වුණොත් එහෙම මොකද වෙන්නේ? වඩුව හදපු ගේ හොරුන්ට සාධාරණයි. හාවුදුරින් කැදිලා ඔකේ වාසය කරනවා නේ නැහැ ඇවිදලා පැවිදි අය භාවනා කරේ ඉන්නවා. පන්සලක් වාගේ දාට. ඒක සාධාරණ. සංගීත කණ්ඩායමක් ඇදලා හදලා හදපු ගෙයි සංගීතය පවත්වනවා. ඒකත් එක්තරා අයට සාධාරණ. ඉතින් මෙන්න මේ වගේ. ඒතර එකින් එකට අනුකූලව ඒකේ ප්‍රතිඵලයක් ඇද්ද? ඒ ප්‍රතිඵලය තමයි ඒගේ ඉඳගෙන කරන අයගෙන් නිකුත් වෙන්නේ. මෙන්න මේ වගේ චේතනාව හිත ගොඩනගනවා. ගොඩනගන හිතක් තියෙනවා. ක්‍රියාව ගොඩනගනවා. කතාව ගොඩනගනවා. මේ ක්‍රියාව හරි කතාව හරි ඒක ගොඩනැගීම විතරයි චේතනාවෙන් කරන්නේ. හැබැයි චේතනාව නැත්නම් අනික් කිසි ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ, අලෝභාදී සමෝහ මොනවා තිබුණා කිව්වත් ගොඩ නැගුවේ නැත්නම් ක්‍රියාත්මක වෙන කර්මයක් නැහැ. ඒ නිසා කියනවා චේතනාව නැත්නම් කර්මයකුත් නැහැ. චේතනාවෙන් කර්මයක් ගොඩ නැගෙනවා, කර්මයේ පාප කර්මයක්ද පුණ්‍ය කර්මයක්ද කියලා ගොල්ලා ගන්න චේතනාවෙන් නෙමෙයි. ඒක සිද්ධ වෙන්නේ එක්ක ලෝභ දේශ මොහයන් ගිනුන පාපියා ගොන්න ගන්නවා. ඒක චෛතසික තුනක් කරන වැඩ. වෙන චෛතසික තුන චේතනාවෙන් නෙමෙයි කරන්නේ. අලෝභ දේශ මොහ කින් චෛතසික තුනෙන් කුසලයක් ගොන්න ගන්නවා. ඒක චේතනාවෙන් නෙමෙයි කරන්නේ. චේතනාවෙන් කරන්නේ හිතක් ගොන්න ගන්නවා. හොඳ හෝ නරක හෝ මධ්‍යස්ථ හෝ. ඉතින් රහතන් වහන්සේලා චේතනාව තියෙනවා. චේතනාවෙන් හිතක් ගොන්න ගන්නවා. චේතනහං විකවේ කම්මං වදාමි කියවා මිස සංඛාරං වදාමි කියා දේශනා කළේ නැහැ. ඔක හොඳට තේරුම් ගන්න ඕනේ. ඔය හිර වෙන තැන් චේතනහං විකවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. දැන් කයෙන් වචනේ මනසින් යම්කිසි ක්‍රියාවක් කතාවක් ඒ වගේම සිතිවිල්ලක් ඇති කරන එක තමයි චේත හිත හිතා කරන්නේ. චේතනාවෙන් කරන එක ඔච්චරයි. ඒතර පව් කරන්නේ පාප චෛතසිකයෙන්. චේතනාව සර්වචිත්ත සාධාරණ. චේතනාව පවු නම් එහෙම. පවු නැති හිතක් රහතන් වහන්සේලාට නැහැ. ඇයි චේතනා කියන එක පවට එහෙම දැම්මොත් එහෙම මොකද වෙන්නේ? චේතනාව ගොඩනගින්නේ පාපියක් එක්ක නම් එහෙම. චේතනාව නැති හිතක් නැත්නම් පවු නැති හිතක් උලෝතරා උදිරන් රහතන් නැති වෙන්නේ නැහැ. ධර්මයේ ගැලපෙන්නේ නැහැ නේද උගල. ඒක චේතනාවට ෆීම් පවු සම්බන්ධයක් නැහැ. චේතනාවෙන් හිතක් ගොඩනගන නිසා හිතනවා නම් අපිට හිත පේන්නේ නැති හින්දා ක්‍රියා කරනවා කතා කරනවා දැයිනවා පේනවා. හැබැයි හිතලා තමයි කතා කරන්නේ හිතලා තමයි ක්‍රියා කරන්නේ. රාතන් වහන්සේ නමක් නෝ හිතලා කියනවා හිතලා කරනවා. එහෙනම් ඒක ෆීම් පාවු දෙකේ රයිදි නෑ. ක්‍රියාසිතක් කියනවා. එහෙනම් යම්කිසි පුද්ගලෙයි සතෙක් හෝ වේවා මිනිසෙක් හෝ වේවා ලෝභ දේශ මෝහ කියන මෙන්න මේ තුන සහිතව හිත ගොඩ නැගුණොත් එහෙම. ඔව් ඊට අනුකූලව කටයුතු කරනවා. දැන් බල්ලෙකුට අහු වෙනවා මස් කට්ටා. ඌ මස් කට්ටර හරි කාසයි කෑදරයි. ලෝභකම උපරිමයට නැගෙනවා. ඌ ළඟට ආපු එක මරා ඉන්න කාලා හරි හපලා කාලා හරි කමන්නේ පන්නලා හරි ඌ මස් කට්ටර දෙන්නේ නැහැ. ඒක අයිති කරගෙන. එන්නේ නිකාට ගොරවනවා. ඌ එක ලොකු ආස්වාදයක් විඳිනවා. මොන හිතෙන්ද? ලෝභ හිතෙන්. එතකොට ඌට පුළුවන්කමක් නැහැ මේක වැඩක් නැති හරයක් ඇති එකක් නෙවෙයි මස් කලු කක හපහපා ඉන්නෝ නැහැ මේ බුරුවට කියලා ඌට එහෙම හිතන්න හයිතියක් නැහැ. ඒ හැකියාව ඒ ඥානිය බල්ලට නැහැ. හැබැයි බල්ලට ස්වභාවික පිහිට මේකක් තියෙනවා. අන්න ඒක තමයි කියපු දිරන් වහන්සේ වතාවක් ගිහිලා මිනිස්සේ තිරසනෙක් වුණොත් එහෙමයි ගොඩෙන්න හේතු නැති වෙනවා කියලා. මොකද හේතුව ඌට පහළ වෙන එක ලෝභ හිත එක ද්වේෂ හිත මෝහ හිත ඒකාන්තින් ওই දෙකේ තියෙනවා. ලෝභ මෝහ දේශ මෝහ. එහෙනම් ලෝභ දේශ මෝහ තමයි නිරන්තරයෙන් ගොඩනැගෙන්නේ තිරසන් වුණාට පස්සේ. එනම් පව් සිද්ධ වෙන්නේ මොකෙන්ද? ලෝභ දේශ මෝහ කියන චෛතසික තුනෙන් තමයි පව් සිද්ධ කරන්නේ. චේතනා කියන චෛතසික මොකද්ද කරන්නේ? කොයි පැත්තට හරි හිතක් ගොඩනගලා දෙනවා. හිතවිලි ක්‍රියාවදන්. ඒ හිතවිලි ක්‍රියාවදන් පව් නෙවෙයි, පිනුත් නෙවෙයි. ඒ දෙකේ පින් පව් දෙකේ වැටෙන්නේ අලෝභ අදේශ මෝහ නිසා පින් වලට වැටෙනවා. ලෝභ දේශ මෝහ වුණොත් ඒ චෛතසික එක දෙනවා පව් වලට වැටෙනවා. ඒතකොට තමයි ඒ හිත පින් පව් වලට වෙන්නේ. එන චේතනාවෙන් හිත ගොඩනගනවා. ඒවා කොටස් වෙන්නේ ලෝභ දේශ මොහ කියන එකෙන් පව් කියන කොටසට යනවා. අලෝභ දේශ මොහෙන් පින් කොටසට යනවා. ඔතනින් මේක වෙංගිලා යනවා. එහෙනම් බල්ලෙක් හැමිලෙම ලෝභයි දේශයි මොහයත් එකමයි තියෙන්නේ. එහෙනම් බල්ලට ප්‍රියමනාපයක් අහුනොත් අනිත් බල්ලන්ට උ ගොරවනවා හපකන්න හදනවා. ඌ ඒක රැක ගන්න. බල්ලෙකුට සතෙක් අහුනොත් එහෙම ඔගේ අම්මා කමක් නැහැ පුතා කමක් දුව කමක් නැහැ මොකුත් නැහැ ගොරවනවා පැත්ත වෙලා මුල්ල කරලා ඒකල් ලගින් කටේ මිරිකාගෙන. අනි කොකටම සවනවා ගොරවනවා මුරු මුරු ගගා දඟල දඟල මොකද කරන්නේ තරහන්නේ ගොරවන්නේ නිකයි කයි කියලා. එතකොට උට කිසිම ඥායක් නැහැකන් හිතවත්කම මොකුත් නැහැ බමි එක එහෙම අල්ලගෙන ලීන එක අල්ලගෙන එහෙම ගියත් ඒ පළලේ පේනවනේ පැහැදිලිව වෙනස. මේ කීකරුව කුරු කුරු ගගා ළඟට එන්න එක අද ඇත තිබ්බා මොකද වෙන්නේ? නියමතු ලොකු කරලා ගහනවා පලස් ගාලා උගේ ඌ අල්ලගත්තේ ලේනා නැහැ සතා ගණී කියලා. ඌ කෑම අනිකි ගණී කියලා. ඒ මොහොතක් ගානේ ඌට ඇතිනේ දේශ හිතන්නේ. ඉන් ප්‍රාණඝාතයක් කරනකොට ඌ දන්නේ නැහැ ප්‍රාණඝාතයක් දිලායි දන්නේ නැති. නමුත් ඌට ලෝභ හිතක් හට ගන්නවා. ඌට හිතා ගන්න හැකියාවක් නැහැ අවිද්‍යාවෙන් වැහිච්ච මහත. ලෝභී නිසාම ඔහුගේ මානසිකත්වයේ පිම්පව් දැනගන්න බැරි වෙන්නේ වැහිලා. ඒක නිසා ඌට තේරෙන්නේ නැහැ ඌට තේරෙන්නේ ආස්වාදයේ විතරයි. ඉතින් මිනිස්යාගේ ස්වභාවය මොකද්ද? ආස්වාදයේ කියන එක ලෝක සත්වයාට පොදුවේ ලැබෙන එකක්. ආස්වාදයේ මුල් කරගෙන අයිති අසාධාරණකම් කරන්න හොඳ නැහැ. මේවා අයිති අසාධාරණකම් කියලා තේරුම් ගන්න ඥානියක් මිනිස්යාට තියෙනවා. මියා යුක්ති සාධාරණ කියලා වෙන් කරන ඥානයක් මිනිස්යාට තියෙනවා. ඔන්න හිතා හිතා මීනාති ජානාතිතිව මිනිස්සෝ කියලා කියන හිතා හිත මේ මේක දැනගන්න පුළුවන් කෙනයි මිනිස්සයා. සතාට ওই ටික නැහැ. ඒ නිසා සතා මොකද කරන්නේ? ආපු ආසාවන්ට වහල්ලා කරන ඇලෙන ගැටන වැඩේ මිසක් නිදහස් වෙන පැත්තක් ඌට හිතා ගන්න බැරි නිසා. උගෙන් නිරන්තරයෙන් පව් සිද්ධ වෙනවා. අපි හිතා ගන්න බෑ සතා පව් කරන්නේ කොහොමද කියලා. සතාට පව් සිද්ධ වෙන්නේ ওই විදියයි. හරි ගැඹුරු තැන් ඕවා. බොහොම හොඳටම අහලම තේරුම් ගන්නට නැත්නම් බොහොම හොඳයි අහන්නේ. නැන්නවා වැහිනවා. වැහුණොත් තෝරා ගන්න බෑ මං හිතන්නේ උත්තර දෙන්න කෙනෙකුත් නැහැ බොහොම අඩුයි. ගින් අහගත්තාම මේක නියම උත්තරයක් ගන්න බෑ කවදාවත්. මොකද මේක විමර්ශනය කරලා නැහැ විග්‍රහ කරලා නැහැ තේරුම් ගන්න නැති නිසා කියා දෙන්න තේරෙන්නේ. ඒකයි කාරණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුකූලව අපිට ඔප්පු කරලා පෙන්වන්නත් ඕනේ. ඉතින් ඌට චේතනාවක් පහළ වෙනවද සත්ව මරණ කියලා හෙව්වොත් එහෙම චේතනාවේ ස්වභාවය අඳුරගින්න නැතුව අපි කතා කරන්නේ. මේ චේතනාවෙන් කරන වැඩේ මොකද්ද? ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් කරන වැඩේ මොකද්ද? අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් කරන වැඩ මොකද්ද? ඉතින් අපි එකක් නැතුව දකින්න. ශ්‍රද්ධා කියන චෛතසිකය මොකද්ද කරන්නේ? සති චෛතසිකය මොකද්ද කරන්නේ? හිරි, ඔත්තප්ප, අලෝභ, අදේශ, අමෝහ, තතර මජ්ජත්තතා, කාය පස්සද්දි, චිත්ත පස්සද්දි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදිතා, චිත්ත මුදිතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කාය ජිතුකා, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා, ප්‍රඥා. මේවා ගැන ක්‍රමයක් තියෙනවා කුසල චෛතසික. ඒවා අකුසල හිතක පහළ වෙන්නේ නැහැ. ඒ චෛතසිකයෙන් කරන යමක් ඇද්ද? ඒක තව චෛතසිකයෙන් කරන්නේ. ඉතින් මේ චිත්ත චෛතසික හොඳට තෝරා ගන්න ඕනේ. නැතුව මේවා විග්‍රහ කරන්න තෝරන්න ක්‍රමයක් නැහැ. ඉතින් ওই විදිහට ඒකින් එක දකින්න. ඒක වගේම අකුසල චෛතසික වෙනම තියෙනවා. කුසල චෛතසික වෙනම තියෙනවා. සියලු සිත්වල පහළ වෙන සර්වචිත්ත සාධාරණ චෛතසික වෙනම තියෙනවා. අවස්ථාව ආපුහම හිතක පින්හා පව් කොයි හිතෙත් පහළ වෙන්නේ. අවස්ථාවට අනුව පහළ වෙන චෛතසික වෙනම තියෙනවා. ප්‍රකීර්ණ චෛතසික කියලා ආදී වශයෙන් විග්‍රහ කරනවා. ඉතින් චිත්ත චෛතසික කියන මේ කාණ්ඩ පිළිබඳව යම්කිසි දැනුමක් තේරුමක් නැත්නම් ওই හිත ගැන හිතේ ඇති වෙන පින්පව් ස්වභාවය ගැන ඔවා විග්‍රහ කරන්න හැකියාවක් නැහැ. ඒ ටික කපලා දැම්මොත් එහෙම කවදාවත් බෑ. හිතේ ස්වභාවයන් පින්පව් හැදෙන හැටි ඒක යම් කිසි සතිගුර පින් හැදෙනවද පව් හැදෙනවද කොහොමද හැදෙන්නේ මොකද මේ ක්‍රම රටාව මේකක්වත් විග්‍රහ කරන්න බෑ ඔය පළමු විස්තරය දැනගන්න එක. ඉතින් ඔක තේරුම් ගන්න එක ගෙදරක ඉන්න පුළුවන් විවිධ පිරිසක් අපි තුම පළක් දෙන්නේ කින්න ගිය චිත්ත චෛතසික කියන්නේ චෛතසික 52ක් චිත්ත නැවති ගේක ඉන්නවා. හැබැයි එකට ඉන්න බෑ. හොඳටයි නරකයිටයි එක ගෙදර ඉන්න බෑනේ. හැබැයි ගෙවල් වල ඉන්න පුළුවන්. නරකයි ගේක ඉන්නවා ඒගොල්ලෝ ඉන්න කට්ටිය විතරයි. හොඳට ඒක අල්ලන්න යන්න යනවා. දැන් වයින්ව නම් ගහනවා නම් කුණු හරප කියනවා නම් නින්දා කරනවා නම් ඔතන කරුණාවන්තයි මෛත්‍රී සහගත හොඳින් කතා කරන කෙනා ඔතන අල්ලන්නේ බෑනේ. යාට ඒක යල්ලන්නේ යාගේ වෙන් වෙලා යනවා. ඉන් මෙත්තා සහගත කරුණා මුිතා සහගත යහපත් වන්නා ගුණ ඇති කෙනෙක් ඉන්නකොට ඉතින් ආවොත් එහෙම ඉන්න හැදුවොත් එහෙම අර වෛර කරන ඊර්ෂ්‍යා ක්‍රෝධකාරී මොන මගලද කතා කරන්න දෙයක් නෑ මුකුත් නෑ මෙතන මට ඉන්න බෑ මයි යලා යන්න. එයා එතන ඉඳලා යන්න යනවා. වැඩි බලවත් වෙච්ච කෙනා එතන රජ කරනවා. අනික කට්ටිය දාලා යන්න යනවා. එහෙනම් මේක හැමදේම දෙපැත්තක් තියෙනවා. හොඳ පැත්තයි නරක පැත්තයි දෙකින් පින් පැත්තේ තියෙන චෛතසික වලට පව් පැත්තේ තියෙන චෛතසික විරසකයි. හැබැයි අම්මයි තාත්තයි ඉන්නවා. ඉතින් දුව පුතු අර එහෙම හරි ඉන්න ළමයි ටිකක් තියෙනවා. හැබැයි මොනවා කරලා කරන්නද දැන්නේ? අසත්පුරුෂයා වුණා සත්පුරුෂයා මගේ කොල්ලන්නේ මොනවා කරන්නද? ඒක මොනවා කරලාද මං කොහොමද අහක දාන්නේ? අර ඔක්කොම බදාගෙන ඔක්කොම පෝෂණය කර කර ඉන්නවා. සර්වචිත සාධාරණ හතත් ඔය වගේ තමයි. හත එකතු වෙලා ඉන්නවා කරන්න දෙයක් නැහැ. පව් ආවත් බාර ගන්නවා පින් ආවත් බාර ගන්නවා මං කොහොමද අහක දාන්නේ? අන්න එහෙම කොටස. ඉතින් උදව් කරන අය ඉන්න හොඳ පැත්තේ ඇයිද? එහෙම දැකලා ඒගොල්ලෝ එකට එනවා. උදව් කරන පැත්තේ. ඒ වගේ තමයි අර මේ ප්‍රකීර්ණක චෛතසික කියලා කොටසක් තියෙනවා. සූසු පරිදි එනවා. ඉතින් මෙහෙම ක්‍රමවේදයක් තියෙනවා. මේවා උදාහරණ නැතුව විග්‍රහ කරලා තේරුම් ගන්න. නමුත් මේ වගේ කාලෙක ඔවා කියන්න බෑ. විග්‍රහ කරන්න ගියොත් සෑහෙන ප්‍රශ්නයක්. අභිධර්මයේ පිළිබඳ ප්‍රඥාන් රාකරණය කරන කෙනෙකුට ඒක ඉගෙන ගත කෙනෙකුට ඔවා කතා කරනවා මිස මේ වගේ තැනකදී අපි කතා කළොත් සෑහෙන විතාව විතර කරන් තියෙන කාලෙට කාලය අපත යනවා. ඒකයි කාරණේ. ඉතින් එනිසා අපි තේරුම් ගන්න ඕනේ. නමුත් සියල්ලන්ට මේවා දැනගන්න අවශ්‍ය නැහැ. මේ පින්පව් හොඳ නරක තේරුම් ගන්න පුළුවන් නම් තමන්ට. තමන් එහෙම පුළුවන් තැනක ඉන්නවා නම් තමන්ට තියෙන පව් තේරුම් ගන්න ඒක පහ කර දාන එකයි. පින් තේරුම් ගන්න මධ්‍යස්ථයක ලෞකික යහපතේ හිතෙන මධ්‍යස්ථන ඒක කරන එකයි. නිවන් මාගේ තේරුම් ගන්න උපරිමයෙන් අරගෙන හිස් මුදින එක වලන එකයි. ඕකයි අපි නිවන් දකින්න කරන්න ඕන හරිය. අනික බොහොම හොඳයි ගැඹුරු දහම් තේරුම් ගන්න එක. එහෙමයි ලෝකෙ ඉන්න ඕන දිගටම ගෙනින්න ඕන නැත්නම් ඉදිරි පළපුරට ධර්මයේ දැනගන්නවා ක්‍රමයක් නැතුව යනවා. ඒ උත්තර ඒ පුද්ගලයා උත්තමයි බොහොම හොඳයි. ඉතින් ඒ අය එහෙම කරලා දෙනවා නම් හරි වැදගත්. ධර්මයේ විමර්ශනය කරන අය හොඳයි. කරලා හිටන් එහෙම දැනගන්න කට්ටිය ඒගොල්ලන්ගේ પરම්පරාවෙන් අහගෙන තව කට්ටියක් හරි එක ගේනවා තේරුම් අරන්. ඒ මෙහෙම ධර්මයේ බොහෝ දුරට යනකොට කවදා හරි පැටළුම් කරගන්න නැති වෙන්න. ඒ තුලින් විමර්ශනය කරගෙන තව අනික් අයට මග පාදා ගන්න පුළුවන් නිවන් මග පාදා ගන්න ඒදී කරගත්ත හැකි. ඒකයි ක්‍රමී. දිහ තේරුම් ගන්නට ඕනේ. ඔව්. ක්ෂණික කෝපේ තියා මොන එකක් වුණත් මේ ඇහිපිය ගහන මොහොතක කෝටි ලක්ෂ වාර ගණන් චිත්තක්ෂණ හට ගන්න හිතක ස්වභාවය ඒක නම්. අපි හිතා ඉන්නේ ක්ෂණිකේ මොකද්ද? අපි ක්ෂණික කියන මොහොතක චිත්ත වීදි කොච්චර හටගෙන ඉවරෙන්න පුළුවන්ද? අපිට හිතෙනවා ක්ෂණික කියලා මොහොතක් අපි හිතා ගන්නවා. අපි ක්ෂණික කිව්වට ක්ෂණික කියන මොහොත තුළ චිත්ත වීදි කෝටි ප්‍රකෝටියක් වටගත්තා කියලා අතර ගන්න බෑ, කියන්න බෑ. ඊට වැඩි ඇහි පිය ගහන අසුර සැනක් ගහන මොහොතක මේ චිත්තක්ෂණ කෝටි ලක්ෂ ගානක් පහළ වෙනවා. එහෙම නම් අපි ක්ෂණික කියන මොහොත අපි හිතා ඉන්නේ ක්ෂණිකේ තත්පර ගානක් විනාඩි ගානක්. ඔය මොහොතේ චිත්තක්ෂණ කෝටි කීයක් පහළ වෙලා. ඉතින් ඒ නිසා පාවක් සිද්ධ කරගන්න හෝ පිනක් සිද්ධ කරගන්න ක්ෂණේකින් වුණා කියලා මේ මේ උසාවියේ සමාව දුන්නාට හරියන්නේ නැහැ. ඒ උසාවිය. ඒක සම්මතය. ඒක අපි ක්ෂණික කියන වචනේ. ක්ෂණික කියන දෙයක් නැහැ. චිත්ත වීතිය තුළ තමයි ඔක්කොම හටගන්නේ. චිත්ත වීතිය පාප චිත්ත ජවන හටක ජවන හතක් හටගන්නකොට ඒ හටගන්න ඇහිපිය ගන්න මොහොතේ කෝටි ලක්ෂයෙන් පංගු 17 තරම් ප්‍රමාණය චිත්ත වීතිය. ඔය චිත්ත වීතිය තුළ පදුට්ට මනසකින් ලෝභ දේශ මෝහ මුල් කරගත්ත නම් ඒක වොත්තපනේ කලේ ඒකින් හටගත ජවනේ ලෝභ හිතක් වෙනවා. එහෙනම් ලෝභ චිත්තක්ෂණ හතක් ජවන හතක් කියවා සංඛාර හතක් ගොඩනගනවා. ඇහිපිය ගන්න මොහොතක් කෝටි ලක්ෂයෙන් බෙදලා පංගු 17 හතක් ඔයටිය කරන්නේ. එහෙනම් ඉස්සෙනේ මොකද හොයන්නේ? අපි හිතා ඉන්න විදිහේ ක්ෂණික කියන තත්ත්වයේ කොහේ වංගු කීයක් ඇලඟු එකක්ද? ඉතින් ඒ නිසා අපි ක්ෂණික කෝපය කියන එක මේ පව් සිද්ධ වෙන්නේ නැති කාලයක් එහෙම නැහැ. ඒ වගේ කාලයෙන් පව් චිත්තක්ෂණ පාප චිත්තක්ෂණ කෝටි ගණක් හම්බ කරලා නැති ඒදී අපි ක්ෂණික කෝපය කියන එක. ඉතින් ඒක අපිට අපි දැන් අපි පුරුදු කරගෙන නැති අපේ නොහොබිනාකමින් සසරේ පටන්ගෙන කාලයක් තිස්සේ ආපු ගතියක් තියෙනවා. සී බුද්ධියෙන් හිතලා බලලා වැඩක් කරන්න පුරුදු වෙච්ච අනේ මොට්ටකම. ඒකේ ක්‍රමයක් තමයි ක්ෂණික කෝපය කියන්නේ. නෑ ක්ෂණික වෙන්නේ කොහොමද? ක්ෂණික කෝපය හැටි එහෙම එකක් තමයි. දැන් සමහර අය සමහරලාට මොකෙක් හරි කකුල හැපුණාම දමල ගහනවා ආපහු ඒකට. එක්තරා මිනිස්සේ අපි දන්න දෙයක් කඩේක ඉස්සරහා තිබුණා අර උරු මේ විලෑලි වහන මැදට දාලා තියෙන කණුවක්. මිනිහා අහක වලාගෙන ඉඳලා හැපුණා කණුවේ ඔළුව. ඊක දතුත් නැහැ මිනිසියාගේ වායසයි. එහෙම ලොමු තහර තලාගෙන කියලා ඇනගෙන ඇනගෙන ඊය කනුවට ඔළුවේ. තව තුන් හතර පාරක්. ඉතින් මිනිහා මතක ගා යන්නේ ගියා. ඉතින් කනුවට හිදෙන්නේ. ඉතින් ඔළුවේ කනුවේ ඇනුනහම ඒ මිනිසියාගේ අර ක්ෂණික කෝපය කියන එක හැටි. දැන් මේ ක්ෂණික කෝපය කියුවාට මොකද උනේ? විමර්ශනය කරලා මේක හොඳද නරකද කළ යුතුද නොකළ යුතුද මේක මොකද්ද කියලා එකක්වත් හිතාගන්න ශක්තියක් නැහැ. ආපු ගාම හැපිලා ගැටිලා පුරුද්ද. ඕක සසිරේදී තිබිච්ච අවසිහිය. අවසිහිය කියන්නේ සිහි කළ පුරුද්දක් නැහැ. සීනුවලින් යමක් බලලා කරන පුරුද්දක් තිබුණ නැහැ. ඉවසිරිවන්තකම තිබුණ නැහැ. ඒ නිසාම කරපු වැඩ පිළිලේ අන්තිම ක්ෂණිකව ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තොත් නරක පැත්තට. ඒතර අන්න එහෙම එකක් ඒක. ඉතින් ඒක හරි අමාරු වයනික දෙයක්. සමාව දෙන්නේ කවුරුවත් නැහැ කරපු වරදට. තමන් කරගත්තා නම් තමන් විඳින්න ඕනේ. එහෙනම් තමන් හික්මීලා හිටන් තමන් ඒක හදා ගන්න ඕනේ වරද. එහෙනම් ක්ෂණික කෝපය කියන එක මනස සිහියෙන් ඉඳලා හදන්න ඕනේ එකක්. ඒක ලේසියෙන් කරන්න බෑ. ඒක තමයි කිව්වේ සතල සතිපට්ඨානයේ හැසිරෙන කෙනෙකුට ක්ෂණික කෝපය කියන එක නැති වෙලා යනවා. ක්ෂණික කෝපය හැදෙන්නේ නැහැ. මොකද හැම ඉලියෙම කරන කියන හැම වැඩක්ම සිහියෙන් කරන්න පුරුදු වෙනවා. හිතන හිතවිල්ලක් එනකොටම චේතනාව ගොඩනගලා දෙනකොටම අලෝභ අධේස අමෝහයෙන් ගොඩනගන්න පුරුදු වෙන්න ඕනේ. ලෝභ දේස මෝහයෙන් ගොඩනගන්න එනකොට ප්‍රඥා චෛතසිකය ප්‍රගුණ කරන්න ඕනේ. ඒක දැනගන්න. නුවණින් වටහා ගන්න මේක නොකළ යුත්තක්. මේක පාපයක්. ඊට පස්සේ වහාම ක්‍රියාත්මක වෙන සතිය ලැබෙන්න ඕනේ. යහපත් පැත්තට හරවලා හොඳ දේ කරන්න. අන්න එතකොට සිහි නෝන වෙන යාවදේව ඥානමත්තාය පතිස්සදිමත්තාය. මෙහිම කටයුතු වෙන ඥානෙ මුදුන්පත් වෙනවා, සතිය මුදුන්පත් වෙනවා. අන්න ඒකයි ක්‍රමී. සතර හති වටානේ වැඩින ක්‍රමී. අනිසිතෝච විහෙරති. ඔව් මේ ලෝකේ නිස්සරේ කරන්නේ නැතුව ඇලෙන්නේ බැඳින්නේ නැතුව වාසය කරනවා. නතකින්ති ලෝකේ උපාදීති. ඔහු ආත්මාදී වශයෙන් ලෝකේ අල්ලන්නේ. ඒවන් විවික්ක විවිකු කායේ කායනුපස්සේ කායනුපස්සනාවේ භික්ෂුව ඔහොමයි ජීවත් වෙන්නේ. ඉතින් ඔබ දකින්න සතර හති වටානේ කායනුපස්සනාව වල නැහැටි. ඉතින් ඔබ සතර සතිපට්ඨානයේ වඩනකොට කියනවා බුදුන්ගේ භූමිය, බුද්ධ භූමිය කියන්නේ ඒකයි. ඉතින් දරුවන්ට කියනවා ඔබලා මගේ භූමිය ඉවත් කරන්න එපා. පියාගේ බීම අත්හැරලා වෙන එකකට යන්න එපා. ගියොත් තමයි මාරයට ගොදුරු වෙන්නේ. මාර පාක්ෂිකයන්ට අහු වෙන්නේ. ඉතින් මනස සිහියෙන් යුත්ව සතර සතිපට්ඨානය ඇති පියාගේ බීම හේවත් මා පෙන්න වූ මාර්ගයේ අනුගමනය කරන්න කියලා පින්නුවේ ඒකයි. ඔබ තෝරා ගන්න ඕනේ. ඒ ඔය අංගපසංග අඩුව උපදින්නේ ලෝක සත්‍යයට එබඳු වන්නා වූ දෙයක් සිද්ධ වෙන විදිහට කටයුතු කිරීමේ විපාකයේ. ඒ වගේම අනුන්ට ඇද කරන ගති ලක්ෂණ තමන්ට ඇද වෙලා උපදින්න හේතු වෙනවා. මොකද ඒ හේතු වල ප්‍රියයි. ඒ හේතුව නිසා හේතුන් පටිච්ච සම්භූතං හේතු ප්‍රත්‍යයෙන් පහළ වෙනවා. හේතු බංගා නිරුජ්ජති. හේතු බංග වුණොත් තමයි ඒක නැති වෙන්නේ. ඉතින් හේතු ප්‍රත්‍යුනේ ලෝභ දේශ මොහ සහගත වුණා. හේතුපටිච්ච සම්භූතක් කියලා ඒකෙන් පහළ වෙන සම්භූතේ විපාකයේ ඊට අනුකූලයි. ඉන්නේ කවදාත් ඒකෙන් හොඳ එකක් පහළ වෙන විදිහක් නෑ. අඩුපාඩුවක්, අංගපසංග දුර්වලතාවයක්, නුවණ මදකමක්, මුලාසී සාහිත්‍ය බව, අහේතුක උප්පත්තිය, ඒවම තමයි ඒකෙන් සතර අපා උප්පත්තිය කොහොම තමයි පහළ වෙන්නේ. ඒක දකින්න ඕනේ මේ විදිහට. ඔව්. දැන් ඕක දකින්නේ මෙන්න මෙහෙම දෙයක්. යම් කිසි කෙනෙකුට අනුමෝදන් කිරීමේදී අපි කරන්නේ පත්‍ය දාන පත්තානුමෝදනා. ප්‍රත්‍ය දානයයි ප්‍රත්‍ය අනුමෝදනාවයි. ප්‍රත්‍යයයි හේතුවයි දැකලා තියෙන්න ඕනේ. හේතු එකක් ප්‍රත්‍ය එකක්. හේතුව තමයි ගොඩනගෙන්න ඕනේ. ඒක කාටවත් ගොඩනගලා දෙන්න බෑ. ප්‍රත්‍ය කියන එක උදව්වක් කරන්න පුළුවන්. ගොඩනැගිලා තියෙන කෙනාට උදව්වක් කළ හැකි. යම් කිසි කෙනෙකුට තියෙනවා අලෝභ අදේස අමෝහ හේතු තියෙන්න පුළුවන්. හැබැයි ඔහු යම්කිසි ආකාරයෙන් හේතුවෙන් කටයුතු කරලා තියෙන පුද්ගලෙක්. ඒකට අවශ්‍ය කරන්නා වූ අලෝභ අදේස අමෝහයෙන් පුරුදු කරපු මානසිකත්වයේ තියෙනවනම් අලෝභයට අදේසයට අමෝහයට හේතු වෙන්නා වූ ක්‍රියාදාමයක් අපිට විද්‍යාමාන කරන්න පුළුවන් නම් ඒක ප්‍රත්‍ය වෙලා ඔහුගේ හිත ඒක විහිදෙනවා. ලෝභ දේස මෝහ නම් ඔහු විදිහින් අට හදාගත්ත හේතු ඔහුට පිනට අහේතුකයි. නැත්නම් අභව්‍යයි කියලා කියනවා. ඒවට කියනවා ඔහු අභව්‍ය ස්ථානයේ උපන්නා. මොකද මෙලෝදී යම්කිසි බුද්ධලේ කරලා තියෙන වැඩ ලෝභ දේස මෝහ සහගත නම් අපේ ඥාතියෙකුනාලා කරන්න දෙයක් නැහැ, අම්මා තාත්තා වෙනවා කරන්න දෙයක් නැහැ. කටයුතු කරලා තියෙන ලෝභ දේස මෝහ මුල් කරගෙන නම් පුරුදු කළේ ඒක නම් එයා ඒකෙන් ගිහිලා ඉතින් යම්කිසි දුර්ගති ස්ථානයක උපදිලා හිටියොත් ඔහු ළඟ හේතු නැහැ. අලෝභ අදේස මෝහ ඔහු කරපුවා නැහැ. එහෙම නැති නිසා ඔහුට හේතු නැති නිසා අපි අලෝභ අදේස මෝහ පිනක් කළ ප්‍රත්‍යයයට දුන්නාට පත්තිදාන කළාට පත්තානුමෝදනා කෙරුවාට ඔහු හේතු නැහැ නම් කොහොමද ඒක පිහිටන්නේ? ඒ විලාට අන්න එයාට කියනවා අභව්‍ය ස්ථානයක පිටිලා පිං ගන්න බෑ කියලා. අන්න පිං ගන්නවා කියන වචනේ දැන් ප්‍රත්‍ය ගන්න ඕනේ. ප්‍රත්‍ය දෙන්න පුළුවන්. සියලු ආකාරයෙන් පූර්ණ වෙච්ච ලෝභ දේශ මොහයක් හෝ අලෝභ දේශ මොහයක් අපිට කාටවත් දෙන්න බෑ. ඒක ඔහුගේ ගොඩනැගෙන්න යම්කිසි අවශ්‍ය පසුතලයක් ඇද්ද ඔහුගේ හේතු තියෙන නම් ගොඩනැගෙන්න ඒ පසුතලය හදලා දෙන්න පුළුවන්. මේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ යම්කිසි දානයක් දුන්න කෙනෙක් දානයක් දීලා සන්තෝෂ වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් එහෙම හැකියාවක් තියෙන කෙනා මොනවා හරි කරගත්ත අසත්පුරුෂකමක් මතක් වෙලා ඒකෙන් ගිහිලා ඉතින් දුගතියක උපදිලා ඉන්න පුළුවන්. හැබැයි දානයක් දුන්නාම ඒකේ සතුට වෙන මානසිකත්වය උහුට නැති වුණා ඒක තියෙනවා. අන්නේ ඒ වෙලාවට ඔහු යොමු කරලා මහා දානයක් දීලා ඒ පින අනුමෝදන් කරනවා කියලා අපි වැඩේ කරනකොට මොකද වෙන්නේ? අපි දානමේ පුණ්‍ය ක්‍රියාව කළා ප්‍රත්‍ය උහුට ලැබුණා. දැන් අර දන් දෙනකොට සන්තෝෂයෙන් හිතත් තිබිච්ච හැකියාවක් තිබිච්ච කෙනා අර මරණාසන්න මොහොතක ඇතිවෙච්ච දුෂ්ට හිතකින් යම් කිසි විදිහක ගිහිලා අභව්‍ය ස්ථානයක නෙන්න අර කියන්නේ දුගතියක ඉපදිලා ඉන්නවනම් ඔහුට මේක යොමු වෙනකොට ඔහුට හරි සන්තෝෂයක් එනවා. අනේ කොච්චර වැදගත්ද යද මං වෙනුවෙන් පිනක් කරන එක. අනේ සාදු. එයාට හිතාගන්න හැකියාවක් ලැබෙනවා. මොකක් නිසාද? ඔහු ළඟ හේතු තිබුණා අලෝභයට. ප්‍රත්‍ය ලබා දුන්නා දානයක් දීලා. පුණ්‍ය ක්‍රියාවක් කරලා. පුණ්‍ය ක්‍රියාවෙන් ප්‍රත්‍ය ලබා දුන්නාම ඔහු ළඟ හේතු තිබෙච්ච නිසා සාදු කාර්යයක් දිලා අනුමෝදන් කළා සන්තෝෂ වෙන්න ඊට අනු සන්තෝෂෙල ඔහුට හේතුවක් තිබුණා. අන්න ලැබෙනකොට මොකද වෙන්නේ? අපේ ප්‍රත්‍ය දානය කිරීම නිසා අලෝභයෙන් ඔහුට විනාශ කරගන්න අවස්ථාව ලැබුණා. අන්න ඒකෙන් ඔහුට විනාශ සිද්ධ වෙනවා. අන්න භව්‍ය ස්ථානයක් කියන්නේ ඒකයි. අභව්‍ය නෑ. නමුත් මේ ලෝකේ ඉන්නකම් කලියේ ලෝභ දේශ මොහ කටයුතු නම් ඔහු අලෝභයට ප්‍රියකලියේ නැත්නම් දන් දෙනවට කැමති නැත්නම් අර දස පුණ්‍ය ක්‍රියාවන්ගෙන් අහක් වෙලා ඔහු ඉදී මිත්‍යා දෘෂ්ටියෙන් නත්ති දානං නත්ති ඉත්තං නත්ති හුතං නත්ති සුකර දුක්ඛානං කම්මානං පලාං විපාකං ආදී වශයෙන් පෙන්නපු අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ඇසුරු කරගෙන නම් ඔහු හිටියේ. ඔහු ළඟ අලෝභ අදේස සමෝහ ගොඩනැගෙන්න හේතු තිබුණේ නැහැ. ඔහු ගිහිලා හිටන් දුගතිය උපන්නාම ඔහු ගොඩ ගන්න බෑ. මොකද ගොඩ ගන්න බැරි ඔහු ළඟ හේතු නැහැ. ප්‍රත්‍ය දුනාම කොහොමද හේතු නැතුව ගොඩ එන්නේ? එහෙනම් ඔහු ළඟ අලෝභ අදේස සමෝහයට හේතු ගොඩනැගුවා නම් අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වෙලා හිටපු කෙනෙකුටයි ඒ වාසිය තියෙන්නේ. එන දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්ගලා යහපත් හේ කටයුතු කරමු කෙනෙක් උනත් සෝවන් මාර්ග අනුගාමිකයෙක්වත් නොවුනනම් කොච්චර හොඳ මිනිසෙක් කියලා හිටියත් මරණාසන්න මොහොතක ආවොත් පාප සිදුවිලා පාප වේගයක් එහෙම ආවොත් එහෙම ඔව් ඒ හේතුවෙන් දුගතියට යන්න පුළුවන්. අර ප්‍රේත විලා උපදින්නත් පුළුවන්. එහෙම වුණොත් මොකද වෙන්නේ? අන්න අර අපි අර ඔහුගේ හේතු තියෙනවා අලෝභයට අද්වේෂයට අමෝහයට. ඒ ගුණ ඔහු ළඟ තිබුණා. නවතල් මරණාසන්න මොහොතේ ආපු ආසන්න කර්මයන් මුල් කරගෙන ඔහු දුගතියේ ඉන්නවා. හැබැයි භව්‍ය පුද්ගලෙක අභව්‍ය නැහැ. මොකක් නිසාද? ඔහු වෙනුවෙන් පිනක් කරලා දෙනකොට ඒ සංඥාව වැටෙනකොටම අනේ සාදු කියාගන්න උට හැකියාවක් තියෙනවා. සතුටුම වෙන්න පුළුවන්. අන්නේ සතුටුයි මාත් එක්කලා මොකද වෙන්නේ? හේතු ප්‍රත්‍ය ගැළපීලා ඵලය ලබා දෙනවා. ඒක සුගති ඵලයක් වෙනවා. ඒතොර යමි දෙනවා. ක්‍රමයේ යයි. සියල්ලෝ මුදවන්න බෑ. ඒක තමයි කියන්නේ අභාව්‍ය වෙලා ඉන්න තාකල් ඔහු මුදවන්න බෑ. ලෞතර බුදුරන් වහන්සේට දන් දීලා පින් අනුමෝදන් කළා බැරි හින්දා තමයි අර මේ කකුසඳ බුදුරන් වහන්සේ කල් දන් වැට කාලා පිරේතරහැලක් හැදිලා. ඔය කොණාගමන කාශ්‍යප කියන බුදුරන් වහන්සේලාගේ බුද්ධ ආතර දෙක ඉක්ම යනකනොත් කොච්චර අඬලා පින් ඉල්ලුවා ගන්න බැරුව ගියා. මේ දුකෙන් නිදහස් කරගන්න අපිට මග පාදා දෙන්න කිව්වට පිළිසරණ දෙන්න බෑ. ඔහුගේ හිත සතුටු වෙන්නේ නැහැ. ඒ දානෙට. මොකද වෙන්නේ? ඒ වගේ විලාග බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට දානයක් හදලා දෙන්න ලැහැත් වෙනකොට මම මොකද කරන්නේ? අනේ බලහන්කෝ අර කරන වැඩි හරි සුවඳයි ඉන්නවා. ඉන්න බෑ ඉවසන්න බෑ. උන් ඒක විල වෙන මොකුණ දෙන්න හදනවා. අපිට නෙමෙයි ඉන්නේ දෙන්නේ. අන්න හැගීමක් එනවා. අර බලහන්කෝ අපිට නෙමෙයි දුන්නේ. අර අර උන් අරුන්ට කන්න දෙනවා. බලහන්කෝ උන් කරන වැඩි උන් ඒ ලෝකෙ හැම කතා වෙනවා. උන් කොහොමද පින් අනුමෝදවෙන්නේ? අනුමෝදන් වෙන්න ශක්තියක් නැහැ. උන් ඒකට කෑදරෙලා හිටන් අපිට නෙමෙයි දෙන්නේ වෙනේ උඩ කියලා හුන් දන්නේ නැහැ පිනේ හැටි පින ලැබෙන හැටි ප්‍රත්‍ය වෙහිලා. ඉතින් මෙහෙම වෙන නිසා තමයි ඒ අමනුෂ්‍යයල පින් අනුමෝදන් වෙන්න බැරි. පින් ලබා ගන්න ක්‍රමයක් නැහැ. කවදා හරි ඕක ගෙවිලා ගිය දාට තමයි දානීය කියන කේ වටිනාකම මතක් වෙන්නේ. කවදා හරි හේතුවක් තියෙන්න ඕනේ. සමහරවිට හේතු ආවෙ නැත්නම් අපි වින්දිනකන් උටි ඉඳ හම්බෙන්නේ නැහැ. උවිතරින් චුත වෙලා ගිහිල්ලා අන්තිමට පල්ලෙහාට වහිනවා. බැලලා මොකද ඉන්නේ? අර ප්‍රීතිය වෙලා හිටපු එක එතනින් මැරිලා ගිහලා බල්ලෙක් වෙන්න පුළුවන් අනිසරි. බල්ලෙක් කියලා එතනින් කිම යනවා. ඌට පින් ගන්න බෑ. බල්ලෙක් වාගේ තත් වෙනවා දෙනවා නැත්නම් එතනින් පල්ලෙහාට වැටෙන කලුසෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ හැරේ බලනකොට පළගැටියෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ බලන කූඹියෙක් වෙන්න පුළුවන්. ගියක් සුත්‍ර ජීවියෙක් වුණා ඌ යනවායි හර. ආයි හිතා ගන්නවත් බෑ මොකද නැහැ. ආත්ම භාවී සූක්ෂමයි. කර්ම බල වී ගිරන කුලෝ සුත්‍ර ජීවීන් එහෙ යනවා. සසල ගමනේ හිමිර වෙන්නේ නැහැ. ඉතින් මොන පින්ද? කොහොම ගන්නද? ඒ ලෝතර බුදුපාවතන බෝසතාණන් වහන්සේලා මිනිසෙක් නෙවෙයි ලෝතර බුදුපාවතන බෝසතාණන් වහන්සේලා යම් කිසි අවස්ථාවකදී මේ මේ විවරණ ගත්තාට පස්සේ වටුවෙකුට වඩා කුඩා සතෙක් වෙන්නේ නැහැ. අලියෙකුට ඇතෙකුට වඩා ලොකු සතෙක් වෙන්නේ නැහැ. ස්ත්‍රියක් වෙන්නේ නැහැ. විවරණ ගත්තාට පස්සේ නියත විවරණ ගත්තාට පස්සේ එතකොට මේ මාරියෙක් වෙන්නේ නැහැ, වාරදිව්‍ය පුත්‍රයෙක් වෙන්නේ නැහැ. මේ ආදිවාසීන් තියනවා නියත විවණගත මහබෝසතාණන් වහන්සේලාගේ උපදින් නැති දැන්. ඒකයි ඒ කියන්නේ. එහෙම නැහැ. බුදුරන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ යම් තාක් සත්වයෝ ඉන්නවාද? අති කුඩා සත්වයෝ ඉන්නවා නම් ඒ හැම සතෙක්ම තව සතෙකුට මව් වෙච්ච නැති, බිය වෙච්ච නැති, සහෝදරයා වෙච්ච නැති, සහෝදරයා වෙච්ච නැති, භාර්යාව වෙච්ච නැති, ස්වාමි පුරුෂයා වෙච්ච නැති කිසිම සත්වයෙක් ලෝකේ නැහැ කියලා. එනම් මේ සෑම සත්වයකම ශුද්ධ ජීවි ශුද්ධ විදිහට කටයුතු කළොත් ඒ සංඛාරයෙන් ශුද්ධ ජීවි වෙන්න හේතු ලබනවා. එහෙම වුණොත් ඒ සත්තුම තමයි අද ඉදා හිටපු අර බඹලෝවෙන් ආපු ස්වයං ප්‍රභා ආලෝකයෙන් ආලෝක කළ බ්‍රහ්මකල්පික මිනිස්සු තමයි අද ශුද්ධ ජීවි කීදෑවා කියන්නේ. ඒකත් ඒ සතේ ක්‍රමක්‍රමයෙන් ශුද්ධ බවටපත් වෙලා ගෙවිලා ගෙවිලා ගියාම අන්තිම පහත් අද්භව වලට යනවා. ඉතින් අද්භව නොලබන කිසිම පෘථග්ජනෙක නෑ. කීඩාවේ කියන්නේ හේතු නැති එකම මිනිස්සු එකවල් නැහැ පෘථග්ජනේ වතර. එයා කවදා හරි සමහර වෙලාවට කරගත ශුද්ධ ජීවි කටයුතු වලින් පහස වැහැලා වැහැලා යම් කාලයක අන්ත සංසාරي යනකොට කීඩාව වෙලා උපදින්න පුළුවන් කුරා කුඹි වෙලා උපදින්න පුළුවන්. ඒක එහෙම නැහැ කියන එක බුද්ධය කොතනකවත් පෙන්ලා නැහැ. සතෙකුට වළා ගෙම්බෙකුට හෝ වටුවෙකුට වළා කිසිම සතෙකුට වළා කුඩා සතෙක් වෙන්නේ නැහැ කියලා පෙන්නන්නේ කවුද? වටුවෙකුට වළා කුඩා සතෙක් වෙන්නේ නැහැ, අලියෙකුට වළා ලොකු සතෙක් වෙන්නේ නැහැ කියලා දෙනවා ලෝතුරා බුද්ධත්වයේ පතන මහබෝසතාණන් වහන්සේලා විතරයි. ඒ අය එතනින් පල්ලිහා යන්නේ. විවරණ ගත්ත දැන් පටන්. ඒකයි වෙනස.